කාරක සභාව ආරම්භය. රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රී සංඛ්‍ය 158 කාරක සභාව එකඟ සමයි. ශ්‍රී සංඛ්‍ය 158 ඩිජිටල් යටිදල පහසුකම් සහ තොරතුරු තාක්ෂණයේ අමාත්‍ය මණ්ඩලය සමාජික නොවන අමාත්‍යාංශ ශ්‍රී සංඛ්‍ය 51 විද්‍යා තාක්ෂණික පරිශ්‍රණ අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන අමාත්‍යාංශ ශ්‍රී සංඛ්‍ය 52 සහ 299 සලකා බැලීම පූර්වභාග 10 සිට අපරභාග 12:30 දක්වා සහ අපරභාග 1 සිට අපරභාග 7 දක්වා කපා හැරීම යෝජනා කිරීම ගරු චාර්ල්ස් හිමනාන්දන් මන්ත්‍රීතුමා.
ගෞරව ප්‍රති සභානායකර අවර්களே, 2019 ஆண்டுக்கான ஒதுக்கீட்டு சட்டமூல குழு விவாதத்தின் போது இன்றைய தினத்தில் 2019 செவ்வாய்க்கிழமை விவாதத்திற்கு எடுத்துக் கொள்ளப்படுகின்ற அமைச்சுக்கள், அவற்றின் கீழுள்ள ஏனைய திணைக்களங்கள் மற்றும் நிறுவனங்கள் என்பவற்றின் இலக்கங்கள் 158, 51, 52 மற்றும் 299 செலவின தலைப்புகளில் இருந்து சம்பிரதாயபூர்வமாக ஒவ்வொரு நிகழ்ச்சி திட்டத்தில் இருந்தும் அனைத்து மீண்டு வரும் செலவினங்கள் மற்றும் மூலதன செலவினங்கள் என்பவற்றில் இருந்தும் 10 ரூபாவினை வெட்டிவிட வேண்டும் என நான் பிரேரணை முன்வைக்கின்றேன்.
ගරු විමල් රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 25ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂයන් තිබෙනවා විවාද කරන්න. එතෙන්දී මා මුලින්ම ප්‍රධාන වශයෙන් මා බලාපොරොත්තු වෙන ඇත්තටම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමට. නමුත් ඊට පෙර මා කැමැති අද රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයත් විවාද ලක් කරන නිසා විශේෂයෙන්ම මේ අද මාධ්‍යත් වාර්තා කළ තිබෙනවා පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාව විකිණීම සම්බන්ධ ප්‍රශ්නයක් ජනමාධ්‍යවලින් සහ පොදුවේ ප්‍රදේශවාසීන් සහ එතන ඉන්න වෘත්තිකයන් පැත්තනොත් වාර්තා කළ තිබෙන නිසා අපි දැනගන්න කැමති ගරු සභාපති කතානායකතුමනි, ආණ්ඩුව පුල්මුඩේ ඛනිජ වැලි නිධිය සම්බන්ධව ගන්න යන ප්‍රියවර කුමක්ද කියලා. ඔබතුමා දන්නවා මේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය කියලා කියන්නේ අවුරුද්දකට ටොන් 140කට ආසන්න, ටොන් මිලියන් 4කට ආසන්න ඉල්මනයිට් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය අපිට සබාදහමෙන් වෙරළට ගොඩ ගහලා දෙනවා. මේක කිසිම මහන්සියකින් තොරව වෙන රටවල මේ ඛනිජ ගවේෂණය සඳහා විශාල අඩි 100 ගණන් යට ගිහිල්ලා මේවා කණීම් කරන්න ඕන. ඉතා දුෂ්කර මට්ටමක මේක එහෙම නෙමෙයි, කෙලින්ම අපිට ගොඩට ගෙනත් දෙන්න. එතකොට මේ ඉල්මනයිට් ගත්තම අපේ රටේ බොහෝ ඛනිජ ද්‍රව්‍ය ඔබතුමා දන්නවා අපේ රට නිර්මාණය වීමේදී අධික මේ භූවිද්‍යාඥයන් කියන පරිදි අධික උෂ්ණත්වයක් මත අපේ රටේ රට නිර්මාණය වෙලා තියෙන නිසා භූමිය අපේ රටේ බොහෝ ඛනිජ ද්‍රව්‍ය වල පිරිසිදුභාවයේ සාපේක්ෂව වැඩි. ඒ නිසා අපේ මිනිරන් ගත්තොත් ඔබතුමා දන්නවා ඒවයි පිරිසිදුභාවයේ 90% ගණන්. දැන් අපේ මේ පුල්මුඩේ තියෙන ඉල්මනයිට් එක ගත්තත් ලෝකේ තියෙන ඉතාම පිරිසිදුම, මං අර මේ අදහසින් නෙමෙයි කියන්නේ, අර ලෝකෙන් උතුරු රට ලංකාවයි, ලංකාවේ තමයි ලෝකේ ඔක්කොම තියෙන්නේ කියන අර මෝඩ තර්කෙ නෙමෙයි මම කියන්නේ. නමුත් අපේ මේ විද්‍යාත්මකව ගත්තම අපේ රටේ මේ ඛනිජ ද්‍රව්‍ය වල විශේෂ පිරිසිදුභාවයක් තියෙනවා. ඒක උෂ්ණත්වයේ වැඩිකම සහ අනිත් හේතු මත. ඒ නිසා අනිත් එක මේ ඛනිජ සම්පත් අපිට කෙලින්ම මුහුදෙන් ගෙනත් දෙන්න. දැන් මේ ඉල්මනයිට් නිධිය විසින් මේ ඉල්මනයිට් වලින් විවිධාකාර නිෂ්පාදන කරනවා ඔබතුමා දන්නවා. ගොඩක් අය කතා කරනවා මේ මොනවාද ඒරොනොට්ස්ලා යන මේ يعني ඇස්ට්‍රොනොට්ස්ලා යන මේ ඒ මොනවාද උපකරණ වලට හදනවා කියලා මම කියන්නේ මේ වෙල්ඩින් කූරු හදන්නෙත් මේකේ. සරලව කතා ගත්තොත් වෙල්ඩින් කූරු හදනවනේ අපි. ඒ වෙල්ඩින් කූරු හදන්න ගන්නෙත් මේක, අපිට තේරෙන සාමාන්‍ය දෙයක් ගත්තා. එතන මේවා අපි වෙල්ඩින් කූරුවත් ලංකාවේ හදන්නේ නැහැ. ඒ නිසා මේක අතිවිශාල ධන සම්පතක් අපේ රටට. මේක බ්ලැක් ගෝල්ඩ් කියලාත් කියනවා සමහර ඛනිජ සම්පත් පිළිබඳ විශේෂඥයෝ. ඉතින් ඒ නිසා වර්තමාන ආණ්ඩුව මේක පෞද්ගලීකරණය කරන්න යනවනම් මම කියන්නේ ඒක සහමුලින්ම ජාතික අපරාධයක්. මොකද ඔබතුමාලා මේ රටේ ඇති තරම් සම්පත් අවුරුදු 40ක් තිස්සේ විකුණලා තියෙනවා. අද වෙලා තියෙන්නේ ඔබතුමාලේක හරියාකාරව කළමනාකරණ කරන්න නැති නිසා දේශපාලන හෙංචයියෝ දාලා සම්පූර්ණ මේ සංස්ථාව විනාශ කරලා තිබෙන්නේ. ඒක ඇත්ත. ඒකෙන් ගත හැකි ලාභයන් මේ ගත යුතු ලාභය ගන්නෙ නැහැ. කුණු කොල්ලට මම මේ ගැන ගොඩාක් වැඩිහත් වෙලා තියෙන පුද්ගලයෙක් නිසා මම මේ ගැන කරුණු කියන්න යන්නේ. ගරු සභාපතිතුමනි අපිට මේක විශාල මිලකට රෝ අපේ අමුද්‍රව්‍යයක් ලෙස පවා මේක වැඩි මිලට විකුණන්න පුළුවන්කම තිබේදී අපි විකුණන්නේ ඉතාම තුට්ටු දෙකේ මිලවලකට. අපි විකුණන්නේ නැත්නම් බ්‍රෝකර් කෙනෙක් කරා. මා දන්නා තරමින් තාමත් ඒ බ්‍රෝකර් තමයි ඉන්නේ හයිද්‍රාබාද් වල බේස් වෙලා ඉන්න බ්‍රෝකර් කෙනෙක් කරා විකුණන්නේ. ඉතින් ඔබතුමා දැන් බලන්න නිකන් ඉලිමනයි ටොන් එක ගාන කීයද කියලා වර්ල්ඩ් මාකට් එකේ. නිකන් net එකේ සර්ච් කරලා බලන්න. මේ ශ්‍රී ලංකාවද නැද්ද කියලා ගහන්න නැතුව. සාමාන්‍ය මම දන්නවා net එකේ එන ගණන් ඇත්තම ගණන් නෙමෙයි. නම් මම හොයලා කියන්නේ සාමාන්‍ය බැලුවා ඩොලර් 200ක් වෙනවා. අපි විකුණන්නේ ඩොලර් ඔය 90යි 100යි ඒ වගේ. මම දන්නේ නැහැ අද කී මම මේ කරුණ ගැන මේ කියන්න යන්නේ. ඒසැ පැහැදිලිව ගත්තොත් මේක ජාතික අපරාධයක්. මේක පැහැදිලිව දිනු ගන්න පුළුවන් දෙයක්. අභ්‍යවකාශ යානාවල තටු හදන්න නෙමෙයි. වෙල්ඩින් කූරක් හදුවත් මේක ලාභයි. ඒසක් මේ සහගහන මට්ටමේ කියලා කියන්න පුළුවන් අපරාධේ කරන්න එපා. ඒ නිසා මේක දිනු කරන්න රජයේ සතුව තියාගෙන දිනු කරන්න කරුණා කරලා ඒක විකුණන්න යනවා කියලා කියන්නේ ජාතික අපරාධයක්. ඒක අපේ රටේ තියෙන මට්ටමින් දිනු ගන්න පුළුවන් ඉතා පැහැදිලිවම ඒකට තාක්ෂණික සහාය ජපානයෙන් හරි වෙන රටකින් හරි ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමයි මට මුලින්ම ඔබතුමාට කියන්න තියෙන්නේ. මම අද හේතුවා ගරු කතානායකතුමනි වැඩි අවධාන ලක් වෙන්නේ නැති අමාත්‍යංශයක් විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය. ඒ ගැන කතා කරන්න මොකද අපේ රටේ තියෙන මේක ජාතික ප්‍රශ්නයක් නිසා. දැන් විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයේ වගකීමක් තමයි විද්‍යා ජනතාව අතර ප්‍රචලිත කිරීම. මම අද සහ මුලින්ම උත්සාහ කරන්නේ මේ අමාත්‍යංශ තියෙන වංචා දූෂණය ඕවා පස්සේ දුවන්න නෙමෙයි. ඕවා අපි කොච්චර කතා කරත් නතර වෙන්නේ නැහැ. ඒ නිසා හිතුව යම් කිසි වෙන යෝජනා ටිකක් අලුත් අමතුමාට කියන්න. ඒ අතරේ ආරම්භ කරන්න කැමති මේක විශේෂයෙන්ම අපිට ගැටලුවක් ඉදිරිපත් කරලා තිබෙනවා ඇත්තටම National Intellectual Property Office එකෙන්. මා දන්නේ ඔබතුමා අමාත්‍යංශ හැරද දෙක තියෙන්නේ කියලා. නමුත් මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා පැහැදිලිවම breach of contract entered into between National Intellectual Property Office and Information and Communication Technology Agency ICTA සහ NIPO එක අතර මේ සරලව ගත්තොත් ICTA එකෙන් NIPO එකට ප්‍රෝග්‍රෑම් එකක් හදලා දෙනවා කියලා එකට මිලියන් ගාණක් මේ NIPO එකෙන් ICTA එකට ගෙවලා තියෙනවා ගරු කතානායකතුමනි 2016 දී මේ වෙනකන් ඒ එක ලබා ඒවා ගෙව ඒ ව්‍යාපාර ඒ ප්‍රෝග්‍රෑම් එක හදලා දීලා නැහැ. ඒ නිසා NIPO එකට තමන් ලෝකෙට පුරුදුලා තියෙන සමහර කමිට්මන්ට්ස් සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. අනිත් එක තමයි මිලියන් 32.5ක් අනිත් එක තමයි ICT එක පැත්තෙන් ඒකට අදාළ කරන වගකීමිතු කරන්නේ නැහැ. හරි හොඳයි.
ගරු ඇමතුමා ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නය අපිට මට මේ අපේ අමාත්‍යංශයට ආවේ මේ මාස කීපයකට කලින්. ඒක වෙන අමාත්‍යංශයක තිබ්බේ ওই ප්‍රශ්නේ පැනනගුණා මට ආරංචි විදිහට මම රැසීමක් ඇඳලා තියෙනවා ඒ අනිත් ආයතනය පඩිගෙවලා තියෙනවා කියන ආරංචිය තමයි තියෙන්නේ මිලියන මම හිතන්නේ 400ක වගේ ප්‍රමාණයක් ඒක ඒ ප්‍රෝග්‍රෑම් එක හදන්න නැතුව මට ඇත්තටම නීතිපද දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ තුමෙක් තමයි දැනුවත් කරේ. ඉතින් ඒකට මම හිතන්නේ අපේ අජිත් පෙරේරා මන්තුමත් එක්කත් අමතුමත් එක්කත් කතා කරලා සාකච්ඡාවක් අපි ඉල්ලලා තියෙනවා.
නෑ ඔබතුමාලා එක කරන්න මොකද
ඒ වගේම තව ඔබතුමාගේ අර අමාත්‍යංශයේ දූෂණ සම්බන්ධයෙන් ඔබතුමාට මොනවා හරි තියෙනවා නම් ඒ සම්බන්ධනොත් අපි
විද්‍යා ජනතාව අතර තුල විද්‍යාව ප්‍රචලිත කිරීමේ වගකීම දෙක තමයි ජනතාව අතර විද්‍යාත්මක අවබෝධයයි විද්‍යාත්මක සංස්කෘතියක් ඇති කිරීමේ වගකීම තුන්වෙනි එක තමයි ජනතාවත් ආණ්ඩුවත් එදිනෙදා තීරණ ගැනීමේදී පුළුවන් තරම් විද්‍යාත්මක ප්‍රතිපත්ති මත පදනම් වී තීන්දුව ගැනීම. මම දැන් උදාහරණයක්කින් පටන් ගන්න. මම අද මෙතන මේ පුංචි පාසල් දූල පුතාලා ළඟ ඉන්නවා දැක්කා. ඒකුන් දැකීම සතුටක් හැම විටම. දැන් ගරු සභාපතිතුමනි දැන් මේ සමහර පුංචි දරුවන්ගේ යුනිෆෝම් දැක්කම නිල ඇඳුම් දැක්කම අපිට එකපාර දැනෙන දෙයක් තමයි මේ නිල ඇඳුම් අපි තීරණය කළා තියෙන්නේ කුමන විදියේ පදනමක් මතද කියන්නේ. දැන් අපි කුඩා කාලේ අපි පාසල් යනකොට අපි පිරිමි ළමයි වශයෙන් අපිට තිබුණේ අත්කොට ෂර්ට් එකයි නිල් කොට කලිසමයි. අපි ඔක තමයි ඕනම ප්‍රයිස් කිවන් එකට උපරිම ඕන නම් අපි අධිකරණදී නැත්නම් අපි ඔහොම තමයි ඉස්කෝලේ ගියේ සෙල්ලම් කරේ ඔක්කොම දැන් ඔබතුමා බලන්න ආණ්ඩුව තීරණයක් කරන්න නෙමෙයි අවුත පේනවා මේ පුංචි දරුවෝ වෙන අදත් උදේ හිටියා කට්ටියක් උඩට වෙස් කෝට් ඇඳලා ඉන්නේ දැන් අපිට ගියේ සත්‍ය මේ දවස් දෙක තුනකට කලින් තමයි ලංකාවේ එක්ස්ට්‍රීම් වෙදර් කියලා ඇලර්ට් ආවේ මේ උෂ්ණත්වය වැඩි වතුර බොන්න එහෙම කිය දැන් අපි අපේ දරුවන්ට නිලැඳුම් අඳුන්වා දෙනවා උඩින් සාමාන්‍ය තත්ත්වයක් ඇතුලේ මේවා අඳින්න කියලා. දැන් අපි දකිනවා පුංචි පිරිමි ළමයි, ගෑනු ළමයින්ටත් මේක අදාළයි, දෙගොල්ලන්ටම අදාළයි ටයි දාන්න කියලා. මම දැක්කා මේ දවස්වල ස්පෝර්ට්ස් මීට් තියෙන නිසා පොඩි පැටව් සෙල්ලම් කරනවා ටයි දාගෙන. දැන් අපි ඊටාම ග්‍රීෂ්ම ආධික රටක්. ඒ නිසා තමයි අපේ රටේ අතීතයේ මේවා නිර්මාණය කරපු අය දරුවන්ට පහසු ඉගෙන ගන්න ගැළපෙන විදිහට අත්කොට කලි ෂර්ට් එකකුයි කොට කලිසමකුයි සරලව හදලා දීලා තියෙනවා. අපිට උත්සව අවස්ථාවේදී උත්සව ආඳුම් අඳින්න පුළුවන්. ඉතින් මේවයි විද්‍යාවක් තියෙනවා. මේවයි විද්‍යාත්මක පදනම. ඔබතුමා දන්නවා ජපානේ ගත්තොත් ජපානේ මේ රාජ්‍ය රජ නිලධාරීන් පවා වින්ටර් එකේදී ඒගොල්ලන් ෆුල් සූට් එක අඳිනවන ටයි එකත් එක්ක සමර් එකේදී රාජ නිලධාරීන් පවා ටයි එක අනිවාර්ය නැහැ. මොකද අධික උෂ්ණත්වයත් එක්ක මිනිසුන්ගේ ඇඳුම එහානුව හදනවා. දැන් මම දන්නවා මම හිතන්නේ මේක අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රශ්නයකට වඩා දැන් මේ එක එක දේවල් එක එක විදුහල්පතිවරු එක එක කලාප අධ්‍යක්ෂකවරු එක එක ලේකම්වරු කරනවා පෞද්ගලික නෑ නෑ මම පෞද්ගලික පවණක් නෙමෙයි මේ රජේ රජේ පාසල් වලත් රජේ පාසල් මම කියන්නේ ඔව් දැන් මේ උදේ මම දැක්කා ඒක පොඩි දරුවෝ හිටියා මම කියන්නේ මේ විශේෂම ටයි එක දාන එක ඉතින් මම මේක කිව්වේ උදාහරණයකට මේක මේක මහලුක ප්‍රශ්නයක් කරගන්න නෙමෙයි දැන් මේවට කිසිම විද්‍යාත්මක පදනමක් නෑ දැන් අපේ පන්ති කාමරවල ෆෑන් නෑ පොඩි උන් 50ක් විතර ඉන්නක පන්ති කාමරේ හිරවලා ඉන්නේ ඒ ඇසේ ටයි එකකුත් දාගෙන අත් දිගටත් දාගෙන දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මම මේක ගත්තේ විද්‍යාත්මක පදනමකින් එවනනේ අපි දේවල් කරන්න ඒව නොකර ඔහේ කරන්නම් වාලේ කරාම ඔන්න ඔය සරල තැන්වල සිට මහා පරිමාණ මේ පටලැවිලි දක්වා මේක යනවා මම ඒක දැක්කකින් උදාහරණයක් පටන් ගත්තා ඒ නිසා දැන් සුජීවමතුමාගේ අමාත්‍යංශයට තියෙන බරපතල වගකීමක් මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාත්මක පදනමක් මත ප්‍රතිපත්ති සම්පාදනය කරවීම වෙනුවෙන් පාලකයා ඔබතුමාලක සිට නිලධාරීන් දක්වා පාලකයන් සහ පොදු ජනතාව තුළ මේ මේ පදනමක් හදන්න. ඒක ඉබේ අපිට හතකාණි හදන්න බෑ. ඒක ක්‍රමානුකූලව තමයි හදන්න වෙන්නේ. දැන් අනේ අමතෝම මට ලොකු වෙලාවක් නැහැ.
ආයතනයේ සහ බුද්ධිමේ දේපල කාර්යාලය පිළිබඳ ප්‍රශ්න ඔබතුමා මතු කරා මම මේ මම පෙරඳ පැහැදිලි කිරීමක් ලබා ගත්තා බුද්ධිමේ දේපල කාර්යාලය විසින් රුපියල් මිලියන 31ක් ඔවුන්ගේ පද්ධතිය ජාලගත කිරීම සඳහා ICT ආයතනය ලබා දීලා තියෙනවා ICT ආයතනය එම මුදල වෙන අරමුණකට පාවිච්චි කරලා තියෙනවා ඒක වරදක් වෙලා තියෙනවා මම බලාපොරොත්තු වෙනවා බුද්ධිමේ දේපල කාර්යාලය පෞද්ගලිකවම ගිහිල්ලා මුණ ගැසිලා ඔවුන්ගේ පද්ධතිය පිළිබඳ බලලා අපිට මේ මුදල වෙන ක්‍රමවේදයකින් අපිට ලබා ගත්තොත් මොකද බුද්ධිම දේපල කාර්යාලය ජෙනරල් කරණය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම මේ ප්‍රධානී මහත්මියත් මට දැන් සති කිහිපයකට කලින් මේ පිළිබඳව සඳහන් කරා. ඔබතුමා මේ ප්‍රශ්නේ මතු කරපු එක වැදගත්. කලනුත් අපි දැනන් හිටියා. මම ඊළඟ සතිය ඇතුළත බුද්ධිම දේපල කාර්යාලයට පෞද්ගලිකවම ගිහිල්ලා සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳීමට අවශ්‍ය පියවර
ගන්නවා. හොඳයි අපිට බොහොම ස්තුතියි. දැන් ගරු කථානායකතුමනි ඒ නිසා දැන් මම මේ විද්‍යාව මිත්‍යාව සම්බන්ධයි ඒ නිසා දැන් විද්‍යාව ප්‍රචලිත කිරීම වගේම ඔබතුමාට සහ මුලින්ම වගකීමක් තියෙනවා පැහැර හරිය නොහැකි මේ මිත්‍යාව වැපිරීම නතර කිරීම දැන් මිත්‍යාවත් වපුරනවා විද්‍යාවත් උගන්වනවා අපි ඉස්කෝලේ කරන්නේ එහෙමනේ අපි විද්‍යාවත් උගන්වනවා මිත්‍යාවත් වපුරනවා ඉතින් ওই දෙකම එකට කරන්න රජයේ ආතනවලට අයිතියක් නැහැ. රටකට අයිතියක් නැහැ ගරු සභාව. මම උදාහරණයක් කියන්න මම එදා මෙතනත් කිව්වා. දැන් ශුද්ධ මූල්‍ය ණය ප්‍රශ්නේ විශාල ගැටලුවක්. ඒ දැන් මම ඒ සම්බන්ධව එක සාකච්ඡාවකදී කිලිනොච්චේදී ගම්කිසි කණ්ඩායම මුණ ගැහුණා. මේක අම්ම කෙනෙක් ඇතුළේ හිටිය දුප්පත් කාන්තාවක්. ඇය ගරු කථානායකතුමනි රුපියල් 50,000ක ණයක් අරන් තියෙනවා ශුද්ධ මූල්‍ය මයික්‍රෝ ෆයිනෑන්ස් වලින්. රුපියල් 50,000ක ණයක් අරන් එතුමිය මොකද්ද කරලා තියෙන්නේ? එතුමියගේ දරුවාට රුපියල් 35,000ක් වියදම් කළ සුරයක් දානවා. දැන් ඔබතුමා කියන්න කතානායකතුමනි මේ දරුවයි අම්මයි ගොඩ යන්නේ කොහොමද කියලා. ඔබතුමා කියන්නේ දැන් අපි මේවා වැරදි දේවල් මේකෙන් දරුවට කිසිදු දෙයක් වෙන්නේ නැහැ අම්මේ කියලා ඉගැන්නුවේ නැතිනම් තේරුම් කළ දුන්නේ නැතිනම් මේ දුප්පත් මිනිස්සු ගරු කතානායකතුමනි ඔවුන් එක්ක චක්‍රයක ඉන්නේ. ඒක ඩොමිනෝ ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ එක සමාජයේ එක මට්ටමකින් පහළට වැටුණට පස්සේ ගොඩේමක් නැහැ. ඒක ගොඩේමක් නැහැ. ඒක චක්‍රයක්. ඒක මිත්‍යාට ගොදුරු වෙනවා, ණයට ගොදුරු වෙනවා, පීඩණයට ගොදුරු වෙනවා, ඇබියුස් වෙනවා. මේක එකම විනාශයක්. මම තව උදාහරණයක් කියන්න. දැන් ළඟදී අපිට මේ වුණා අර පිටකොටේ ඉන්න හග්ගෙඩි විකුණන ඒ ව්‍යාපාරිකයා මිනිස්සෙට හග්ගෙඩියක් විකුණලා ලක්ෂ 4000ක් අරගෙන. ඔබතුමා බලන්න දැන් ලංකාවේ entrepreneurs මොකද ඔබතුමාලගේ ප්‍රොජෙක්ට් එක enterprise ශ්‍රී ලංකා. කියන්නේ හොඳ entrepreneurs ලා හදන්න. දැන් ඔබතුමාලා හොඳ entrepreneurs ලා හදන්න යනකොට ලංකාවේ පිටකොට ඔබතුමාලගේ පක්ෂ මුල්ලස්ථානට අනිත් පැත්තේ මිනිහෙක් බෙලි කටු විකුණනවා ව්‍යාපාර සාර්ථක කරන්න කියලා. එතකොට බෙලියත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්තයෙක් ලක්ෂ 4000ක් දීලා අර ගොළුබෙල්ලෙක් ගන්නවා ව්‍යාපාර සාර්ථක කරගන්න කියලා. ඊට පස්සේ ගොළුබෙල්ලාගෙන් සාර්ථක වුනේ නැහැ කියලා අවශ්‍ය ප්‍රතිඵල ව්‍යාපාරි දුන්නේ නැහැ කියලා එයා නාරාතනයට ඒක ගොළුබෙල්ලා ඔව් හග්බෙල්ලා තමයි ගොළුබෙල්ලා වගේ ඒ හග්බෙල්ලා පාවිච්චි දුන්නම නාරාකෙන් කියනවා මෙයා නිකම්ම නිකම් කැල්සියම් කාබනේට් ගොඩක් අතර මේකට ඇති බලයක් නැහැ බිස්නස් සාර්ථක කරන්න කියලා. නමුත් දැන් ඒ ව්‍යාපාරික මහත්තයා ලක්ෂ 4000ක් නාස්ති කරලා මිනිහාන පොලිසිය පැමිණිලි 200 ගානක් සී ගානක් තියෙන ගරු සභාපතිතුමා මම අහලා තියෙන විදියට ගරු ඇමතිතුමනි මේ ජාවාරමට ගොදුරු වෙලා. يعني මිනිස්සු මේවා ගන්නේ තමන්ගේ අමාරු වැටිච්ච දේවල් සාර්ථක කරගන්න කළ යුතු ඇත්ත ප්‍රතිකර්ම කරන වෙනුවට එක එක ජාවාරමුන්ට ගොදුරු වෙනවා. දෙන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවකට එන්නේ නැහැ. ලංකාවේ මොන හරි ව්‍යාපාරික වශයෙන් උපදෙස් දෙන ආතනකට යන්නේ නැහැ. අඩු ගානේ තමන්ගේ අල්ලපු ගමේ කඩේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකෙන් අහන්නේ නැහැ මොකද්ද මචං මම මේ කරන්නේ කියලා. බෙල්ලෙක් පස්සේ යනවා. එතන මේක ආර්ථික හානිය කොච්චරද? ඒ තරම් නෙමෙයි. අපේ සමාජයේ දැන් මම හොඳින්ම දන්න කෙනෙක් ඉන්නවා. කාන්තාවක් දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කළා. දැන් නමුත් දැන් ඒකනොත් අයින් වෙලා ඉන්නේ. ගරු සභාපතිතුමනි MSc එකක් තියෙනවා. එතුමිය විවාහ වෙලා යම්කිසි ප්‍රශ්නයක් කළා ඒ විවාහය අවලංගු වුණා ඒ බැඳපු කෙනා වංචනික පුද්ගලයෙක් නිසා. ඊටාම තරුණ වයසේදී ඊට පස්සේ මොකද්ද වුනේ? දැන් ඊට පස්සේ දැන් එයා එතුමියගේ දෙමාපියන් කේන්දර ඔක්කොම බලලා අංජනන් ඔක්කොම අරලා දැන් අහුවෙලා මේ ඒ රාෂ්ට්‍රකයක් තමයි තියෙන හේතුව කියලා. දැන් අතන අවුරුදු 10ක ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා. එතන එතුමිය අවුරුදු 28 වගේ ඔය මම ඔය දන්න කාලේ ලොකු වුණේ. දැන් අවුරුදු 10ක් ඒ රාෂ්ට්‍රකයක් තියෙන නිසා දැන් එතුමිය කසාද බඳින්න හොඳ නැහැ. හොඳ මනුස් පිරිමියෙක් හම්බ වෙන්නේ අවුරුදු 10කට පස්සේ. එතන මම බැලුවා අවුරුදු 40න් තමයි එතුමියට එතකොට ඒ රාෂ්ට්‍රකේ ඉවර වෙන්නේ. දැන් අවුරුදු 40න් එතුමියට කසාද බඳින්න වෙන්නේ නැහැ. ඔබතුමා දන්නවා ජීව විද්‍යාත්මකවත් සාමාන්‍යයෙන් දරුවන් හදන්න අමාරුයි. ඉතින් දැන් බලන්න දැන් ඒක එතුමියගේ පුද්ගලික ප්‍රශ්න කරන වැඩේ එතුමිය ඇත්තට උගත් කෙනෙක්. එතුමියගේ දෙමාපියන්ගේ තමයි මේ බලපෑම තියෙන්නේ. මම ඇත්තටම කිව්වා මේ ලංකාවේ නතර රට යන්න කියලා. ඉතින් ඒ නිසා මම මේ මතු කරේ මෙහෙම මම මේ උදාහරණ තුන ගත්තේ වෙන මොකටවත් නෙමෙයි. අපි හිතනවට වඩා මිනිසුන්ගේ ජීවිතවලට මේ මිත්‍යාවේ බලපෑම දරුණු ලෙස තියෙනවා ගරු සභාපතිතුමෝ. දැන් මම ඒ නිසා අපි කියන්නේ මේ මිත්‍යාවයි විද්‍යාවයි අපි එකට ප්‍රචලිත කිරීම රාජ්‍ය ආයතන මගින් විශේෂයෙන්ම පාසල් වලින් මොනවද කරන්නේ? පාසල් වලට තියෙන ගරු සභාපතිතුමනි දරුවන්ව ශික්ෂණය කරන්න. විද්‍යාව දැනුම සාහිත්‍ය රම්‍ය උගන්වන්න දරුවන්ව ශික්ෂණය කරන්න සදාචාර සම්පන්න කරන්න හොඳ දරුවෝ කරන්න. ඒ අතර අපේ රටේ සංස්කෘතිය පවරා දෙන්න. දැන් මේ සංස්කෘතිය පවරා දෙනවා කියන එකට තමයි අපි දැන් මේ අහුවෙලා ඉන්නේ. සංස්කෘතිය පවරා දෙනවා කියලා කියන්නේ අපේ අතීතයේ තිබිච්ච ඔක්කොම පරණ කුණු කන්දල් ටික අපේ අනාගත පරම්පරාව ඔළුව දාන එක නෙමෙයි. දැන් සංස්කෘතිය පවරා දෙනවා කියලා කියන්නේ තියෙන ඔක්කොම මිත්‍යා විශ්වාස ඔළුවට පටවන එක නෙමෙයි. එහෙම අයිතියක් නැහැ. එහෙම අයිතියක් රටකට නැහැ ගරු සභාපතිතුමනි. ඒ නිසා මම කියන්නේ කෙනෙක්ගේ විවිධ විශ්වාසය. දැන් උදාහරණයක් මම මේක නෙවත කියලා තියෙනවා. දැන් මම වගකීමෙන්ම කියන්නේ දැන් ප්‍රැල්ලක් වශයෙන් යනවා විභාග පටන් ගැනීමට විභාගවලට ඇඩ්මිෂන් අස්සම් කරන්න කලින් මොනවාද රාහු කාලේ බලලා තමයි විභාගය අස්සම් කරන්නේ. දැන් මම දැක්ක පහුගිය කාලෙක කොමසාරිස්වරයෙක් කියනවා එතුමා කලසටහන හැදුවේ රාහු කාලේ බලලා කියලා. මම කියන්නේ ඒවා පෞද්ගලික දේවල් ලෙස තියාගන්න ගරු සභාපතිතුමනි. යම් කිසි කෙනෙක් රාහු කාලේ විශ්වාස කරනවා නම් ඒක එතුමාගේ අයිතියක්. අපිට ඒක බෑ කියන්නේ බෑනේ. නමුත් ඒක ආයතනගත කරන්න එපා. මොකද අපි කවුරුවක් අපි බෙහෙත් අපි 90% මේ රටේ ජනතාව අපි ලෝකෙ අති බහුතරයක් ජනතාව අපි අපේ ලෙඩ රෝග මත විශ්වාස තියලා තියෙන විද්‍යාව මත අපි අපේ වාහන මත විශ්වාස තියෙන විද්‍යාව මත අපි සාත්‍රකාරෝන්ගේ වාහන දුවන්නේ නැහැ අපි බොරුවට මිරිස් කරළුයි අරමේවා ගහගෙන ගියාට ආ දෙහිගෙඩි එතන මේ වගේ දැන් මම කියන්නේ ඒවා දෙහිගෙඩි තමන් එල්ල ගත්තට කමන්නේ නැහැ මම කියන්නේ වට්ටක් එල්ල ගත්තා නම් වැඩි හොඳයි වට්ටක් උණු ගන්න පුළුවන් නමුත් මම කියන්නේ ඒවා මේ තමන්ට තියෙන ආයතනයේ තනතුර පාවිච්චි කළා තමන් විදුහල්පති නිසා තමන් සංස්ථාවේ සභාපති නිසා එහෙම කරන්න බලයක් නැහැ මම ඒකයි කියේ විසුජීව ඇමතුමාට ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාත්මක පදනමක් මත කරන්න ඕනේ අපි ඒකෙදී අනිකාගේ පෞද්ගලික අදහස් වලට ගරු කරනවා අපි එක ගැන විවාදයක් නැහැ නමුත් ඒක ඒක දරුවන් මේ කුඩා දරුවන් ඒගොල්ල මොනවද දන්නේ මම ඒකයි ඔබතුමාට කිව්වේ 1949 දී ගරු සභාපතිතුමනි චීනය තුල පාසල් තිබුණත් පොඩ්ඩයි චීනේ මිනිස්සු උණ කොළ කකා කොණ්ඩේ බැඳ කොණ්ඩේ දිගට වවාගෙන අන්ත නූගත් කමේ හිටි. එතකොටත් ලංකාවට නොමිලේ අධ්‍යාපනය ලැබිලා අපිට අපි සිංහලෙන් සහ දෙමළෙන් විද්‍යාව ඉගෙන ගන්න පටන් ගත්තු රටක්. ආසියාවේ රටවල් දෙකයි තියෙන්නේ අවුරුදු 80ක් ඉස්කෝලේ යන පරම්පරා හතරක්. හැබැයි අපි අද මොකද අපි අපේ දරුවට විභාගය අස්සම් කරන්න කලින් රාහු කේතු බලන්න කියනවා. දැන් පොඩි එවුන් ඉගෙන ගන්න මේ පුංචි පැටවු ටික මෙතනත් ඉන්නවා උන්ට උගන්වනවා ග්‍රහලෝක ගණන. දැන් ග්‍රහලෝක වල රාහු නෑ. ග්‍රහලෝක වල කේතුත් නෑ. හැබැයි ගුරුතුමා කියනවා පුතා ඔයා ඕ ලෙවල් අස්සම් කරන්න කලින් ඇඩ්මිෂන් අස්සම් කරන්න කලින් පුතා රාහු කාලේ බලලා අස්සම් කරන්න කියලා. ඒතර දරුවා තුල මොකද? දරුවා තුල හදන්න ගරු සභාපති දෙබිඩි බව. දෙබිඩි බවක් දරුවට එකක් විභාගේ පාස් කරන එකක් ලියන්න ඕන. ග්‍රහලෝක නමේ ලියන්න ඕන හරියට ඒකේ. ඔව් ඒකත් මං එනවා. දෙක දරුවා ඊට පස්සේ කියන්න අරකට අනුස්සම් කරන්න ඕන. දැන් මම ඒකයි චීනු ගැන මම කිව්වේ අපි විද්‍යාව ගැන ගණිද්දී උණ කොළ කකා කොණ්ඩේ මැදගෙන හිටපු චීනු ගිය මාසේ ගරු කතානායකතුමනි හඳට යානයක් කවලා හඳේ කපුවවනවා දැන් ඒගොල්ලෝ. අපි චීනට කලින් විද්‍යාව ඉගෙනගත්තු රටක් අපි මොකද කරන්නේ අඩු ගන්න නූතන චීනේ පරණ චීනේ විශේෂයි අපි දරුවන්ට කියනවා ආලා රාහුල් කේතුයි පස්සේ යන්න කියලා ඊට පස්සේ බලන්න දැන් අපි කියන්නේ ඒ නිසා ගුරුතුමාලට ගුරුවරුන්ට එතුමා රාහු කාලේ බලලා කඩ කරන්න ප්‍රශ්නයක් නැහැ පුද්ගලික අයිතියක් නේ ඒක දරුවන්ට බෝ කරන්න එපා එහෙම අධ්‍යාපන අමාත්‍යංශයේ බලයක් තියෙනද විද්‍යාත්මකව හෝ කිසිදු සාක්ෂියක් සනාථ නොකරපු දෙයක් එහෙනම් ඔබතුමාලා ආණ්ඩුවෙන් පිළිගන්න අපි රාහු කේතු අනුව තමයි වැඩ කරන්න කියලා කැබිනට් තීන්දුවක් ගන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි දැන් ඔය ජීවම් කරපු පෑන්. දැන් මම දැක්ක ඇත්තට මම සතුට වෙනවා මේ වෛද්‍ය වේරගම් ඇතුමාගේ දේශනාවක් YouTube එකේ මම දැක්ක. එතුමා යනවා 6 වසර ඉස්කෝලේකට. 6 වසර ශ්‍රේණියට එතුමා දේශනාවක් දෙනවා. එතුමා අහනවා පුතාලා ශිෂ්‍යත්ව ලිව්වද? පහේ පන්තියේ ළමයි 6ට ඇවිල්ලා. ඒගොල්ලන් කියනවා ඔව් අපි ලිව්වා. දැන් ශිෂ්‍යත්ව විභාගයට කලින් දවසේ ඒ ආගමික වතාවත් වලට මම නමක් කියන්නේ ඒ ආගම විතරක් කොටුවර නිසා ඒවට ගියපු නැත්තම් බෝධි පූජා නැත්තම් කෝවිල් වල පල්ලි ගියපු දරුවෝ කවුද? ඉතින් ඔක්කොම ලත උස්සනවා 99ක්. ඊට පස්සේ එතුමා අහනවා දැන් 6 පන්ති ළමයිට මේ කතා කරන්නේ. දැන් කී දෙනෙක් මේකෙන් පාස් වුණා? දැන් 99ක්ම මේ ඔක්කොම කෝවිල් පල්ලි පන්සල් ගිහිල්ලා තියෙනවා. හැබැයි විභාගේ සමත් වෙලා තියෙන ටික දෙනා. එතකොට දැන් අර බෝධි පූජාවෙන් ඇයි ටික දෙනෙක් විතරක් සේවාව උනේ ටික දෙනෙක් විතරක් ඇයි මේ කෝවිල් වලින් සේවාව උනේ ඉතින් දරුවා තුල මම කියන්නේ ගරු සභාපතිතුමනි ඒව දෙමාපියන්ට පුද්ගලිකව කරගෙන දෙන්න ඒවා මහා පරිමාණයේ සංවිධානය කරලා දැන් සමහර දේශපාලනඥයෝත් ඉන්නවා ජීවම් කරපු පෑන් දෙනවා විභාගයන් උනා ඒ කියන්නේ විභාගයට හරියට ලියවෙනවා එතකොට ලකුණු වැඩිපුර ලැබෙනවා දැන් මේක එක අවුරුද්දක් නම් නෙමෙයි කමක් නැහැ දිනපතාම කරනවා එතකොට මේ අඩුගානේ දිස්ත්‍රික්කයේ ආසනේ ඉන්න මිනිස්සුවත් තේරුම් ගන්න එපයි දෙයියනේ මේ පෑනෙන් ලියලා අඩුගානේ මේ මොනවාද ලකුණු 175ක් ගන්න හම්බුනේ නැහැ කියලා ඉතින් වෙනා තියෙන්නේ තමුන්නාසලාට ක්‍රමවේදය වැඩපිල්ලක් නැහැ මේ මිත්‍යාව ව්‍යාප්ත වෙනක නතර කරන්න ඔබතුමාලා සඳහා ඔබතුමාලගේ ආයතනික ශක්තිය පාවිච්චි කරන්නේ නැහැ ඉතින් ඒ නිසා මම කියන්නේ මිනිසුන්ගේ පුද්ගලිකව තමන් අම්කසි අම්ම කෙනෙක්ට දරුවා බෝධි පූජාවට කියන්නේ දෙයක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඔබතුමාට මේ කරුණු ටික කිව්වේ මේ ඔබතුමාට මේවා මේ ඒගොල්ලෝ කරගත්තා ආවේ මම මගේ වැඩේ බලා ගන්නවා කියලා ඉන්නයි තියන්නේ. මොකද ඔබතුමාට වෛතියක් නැහැ. මිනිසුන්ව ගසා කන්නට දෙන්න. මම ගරු සභාපතිතුමනි ඒ නිසා මම උදාහරණ මම යෝජනා කීපයක් ඔබතුමාට කරනවා. ඒක තමයි පළවෙනි දේ තමයි දැන් කවුරු හරි පුද්ගලයෙක් කියනවා නම් ගරු සභාපතිතුමනි හාස්කමින් Tamanට ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා. අපි පිළිගත්තු ආයුර්වේදක වෛද්‍යවරයෙක් තියෙනවා සීනා උනාද යුනානි තියෙනවා පිළිගත් ඒවා තියෙනවා. ඊට පස්සේ පිළිගත් ශ්‍රී ලාංකීය වෛද්‍යකමකුත් තියෙනවා. නමුත් ඒ අතර ඉන්නවා පිරිසක් හාස්කමින් ලෙඩ හොඳ කරනවා. දැන් ලංකාවේ වෛද්‍යඥා පනත ගන්නවගර සභාපතිතුමනි එහෙම ඕන කෙනෙක්ට බෙහෙත් දෙන්න බෑ. ඉතින් අඩුම ගානේ අපි ඔබතුමාට කියන්නේ විද්‍යා තාක්ෂණ ඇමතිවරයා වශයෙන් යම්කිසි කෙනෙක් හාස්කමින් ලෙඩ හොඳ කරනවා කියලා කියනවා නම් කරුණාකරලා එතුමාට කියන්න ආයුර්වේද හරි සිංහල වෛද්‍ය ආචාර මණ්ඩලයක් ඉස්සරහ හරි බටහිර හරි ඒ වෛද්‍ය මණ්ඩලයක් ඉස්සරහ හාස්කම පෙන්නලා ඊට පස්සේ කරන්න. ඔබතුමාට නීතියක් නීතිමය බලයක් තියෙනවා එවැනි අයවට විරුද්ධව කටයුතු කරා. මොකද ඔබතුමා දන්නවා මිනිස්සු විශාල අමාරුව ලැබෙනවා වැටෙනවා. මේ පිළිකාවට බෙහෙත් ගන්න එන්නේ අන්තිම වටේදී. රුපියල් 50,000 ලක්ෂක නැල්ලා කට්ටඩියෝ ගනලා පිළිකාවට එක එක දේවල් කරනවා. අවශ්‍ය බෙහෙත්ේ තරම් දෙන්න එච්චර මහන්සි වෙන්නේ
නැහැ. ගරු බන්දිතුමා ඔබතුමාට වෙන් කරපු කාලය තමයි විනාඩියක් තියෙන්නේ. ඉතිරි කාලය ඔබතුමා ගන්නවද?
විනාඩි 10ක් අතර අර ගන්නවා.
හරි බොහොම හොඳයි.
ඒ නිසා ගරු සභාපතිතුමනි මම යෝජනා කරන්නේ මේ හාස්කම් වලින් යම්කිසි කෙනෙක් කරනවා කියනවා කරුණාකරලා නීතිමය වශයෙන් ඔවුන්ට ගැන රයිට් කිසි අවුලක් නැහැ හාස්කම පෙන්වන්න. ඒක හොඳයිනේ අපිට ලයිව් දෙන්න පුළුවන් හාස්කම එතකොට. එහෙම වංචා කරන්න අයිතියක් නැහැ මිනිසුන්ට. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් මම ඔබතුමාට මුලින්ම කිව්වා පාසල් නිලැඳුම ගැන. කියන්නේ විද්‍යාත්මක පදනමක් මත ඕන අටුම ගානේ අපේ පොදු දේවල් තියෙනවා. අපේ පෞද්ගලික ජීවිතයේ සමාජවල කමක් නැහැ. ඉතින් ඒක ඊට ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරන විශේෂයෙන්ම අඩු ගානේ මේ වෛද්‍යඥා පනතවත් පාවිච්චි කරලා මේ හාස්කම් කතාව අපිට පුළුවන් මේව කරන්න. දෙක තමයි දැන් විභාග සමත් කර දීමේ විශේෂ. දැන් එක පුද්ගලෙක් ඉන්නොත් කෝටි ගණන්. අපි ඔබතුමාට කියන්නේ මෙන්න මේකයි. වාණිජ වශයෙන් වාණිජමය වශයෙන් යම්කිසි පුද්ගලයෙක් පෙනී ඉන්නව නම් ඔහුට තියෙන විශේෂ හැකියාව. විශේෂ හාස්කම් හැකියාව. මුදල් අය කරන නම් ඒ සේවාව ලබා දෙන්නේ. ගරු සභාපතිතුමනි ලෝක නීති තියෙනවා. කරුණා කළා ඒක නීත්‍යානුකූලව ඒ හාස්කම හෝ ඒ වාණිජ ව්‍යාපාරය ඔප්පු කරලා බලන්න කියන්නේ. එහෙම නැතුව මේක අමු අමුවේ වංචාවක් කරන්න ඉඩ දෙන්න එපා. ඔබතුමාට අයිතියක් නැහැ. ඒ වගේම තමයි දැන් ඔය දැන් විභාග සමත් කරලා දෙන්න පුළුවන් නම් යම්කිසි විශේෂ ඒවා කටපාඩම් කර ගැනීම හරහා. මේවා ඔබතුමා දන්න මේ අමු බොරු. නමුත් දරුවෝ දෙමාපියෝ කෝටි ගණන් යනවා. අපි දැක්ක මහරගම මේ තුම්පනේ කොහේ හරි ආත කෙලවරක දුප්පත්කමකනේ මහරගම. ජාත් යෝන් නිකේතනේ කරනවා මේ වගේ ඒවා වැඩසටහන් දෙමාපියෝ දරුවෝ ගෙනල්ලා. මොනවාද විභාග පාස් කරන ශ්ලෝක අනම්මන. ඉතින් මම මේක කිව්වේ එතන මේවා විභාග වංචා අතර එක පැත්තක. මට වෙලාවත් ඉවර වෙන්නේ යන්නේ. හරි.
සර් ඒ නීත්‍යානුකූල බලය මන්තුමා මගේ අමාත්‍යංශයට නෑ. හැබැයි විද්‍යාත්මක මතය අපිට සඳහන් කරන්න පුළුවන්. ඒක වෙනම අමාත්‍යංශයකට එක එක ඔබතුමා සඳහන් කරපු ටික අදාළ වෙන්න පුළුවන්.
ඔව් මම හිතන්නේ ඔබතුමාට ඒවට මැදිහත් වීමක් කරන්න පුළුවන්. මේ අපේ රටේ ගොඩක් හොඳ නීති තියෙනවා. කරුණාකරලා දැන් මේවට හොයන්නේ නෑනේ. දැන් ඔබතුමාට පණතයි නැති වුණාට ඔබතුමාට මේක යොමු කරවන්න පුළුවන්. නැත්තම් අලුතෙන් පොඩි නීතියක් හදන්න.
ගරු ඇමතුමා
ඔබතුමා බොහොම ස්තුතියි ඔබතුමා මේ කාරණේ මතු කරන එක ලොකු දෙයක් රටට ඇත්තටම අපි මේ ඔබතුමාවත් අපි කැඳවනවා ඒ වගේම අනුකුත් මන්ත්‍රීවරුත් මේ අදහස් ලබා ගැනීම සඳහා වෙන දෙයකට වෙයි අපි අපේ අමාත්‍යංශයෙන් මේ වෙනකොටත් අපි යම් කිසි කටයුත්තක් කරන්න සූදානම් කරලා තිනවා විද්‍යාත්මක භාවය අපිට තහවුරු කරලා ඒ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරලා එතනින් එහාට නීත්‍යානුකූල ආයතනයකට ගන්න පුළුවන් නීත්‍යානුකූල පියවරක්
බොහොම ස්තුතියි ඒ නිසාම ඉල්ලා හිටින්නේ කවුරු හරි වාණිජමය වශයෙන් යම් යම් ඔය නූල් පැන් ආ ඒ වගේ දේවල් කරනවා නම් අන්න ඒවා කරන්න හරියාකාර නීතියකට යටත් කරන්න. නැත්නම් අර ඉස්සර කාලේ අපි ආත්තමලස් කියලා කාලෙත් මේ මිනිස්සු පුංචි පුංචි විදියට ඔය සාත්‍ර බලාගෙන හිටියා. ඒවා කැමති අය ගියා මහා කැම්පේන් එකක් තිබුණා. මොකද අද මේක එක පැත්තකින් මේක මාධ්‍ය බිස්නස් එකක්. කළු මාධ්‍යවල මේක බිස්නස් එකක්. අනිත් එක මේක දේශපාලන ව්‍යාපෘතියක්. මේක දේශපාලන ව්‍යාපෘතියක්. මොකද මේ මිත්‍යාවත් ඒ මිත්‍යාව ඇස්සේ තව ගොඩ ලොකු දේශපාලනයකුත් බස්සනවා. ඒ නිසා මේක ඒ මිනිස්සු අසරණ කරන දෙයක්. ඊළඟට මම ඔබතුමාට යෝජනා කරන්න කැමති ගරු සභාපතිතුමනි අපේ රටේ විශ්වවිද්‍යාලකවත් නැහැ මේ කමියුනිටි සයන්ස් කියන විෂය. يعني ප්‍රජා විද්‍යාව කියන විෂය මා දකලා නැහැ. දැන් ඔබතුමා එහෙම නැතුව සමාජයක අපිට දැනුවත් වෙන්න විදියන්නේ අපි උනත් එකක දෙයක් දන්නව තව දෙයක් දන්නේ නැහැ. එහෙමනේ ඕන මිනිස්සේ. ඒතර විද්‍යාත්මක දැනුම සමාජයක් ඉස්සරහට යන්න විද්‍යාව දිනු කරන්න නැතුව බෑ. ඒතර අපේ රටට ගැළපෙන විදියට විද්‍යාව දිනු කරන්න පුළුවන්. ඒ නිසා දැන් මම ඔබතුමාට යෝජනා කරනවා කොමියුනිටි සයන්ස් කොමිෂනර් කෙනෙක් ඔබතුමාගේ අමාත්‍යාංශයටදී කියන්නේ අඩු ගානේ පිහිටවන්න. එහෙම කොමිෂනර්ක ඒව සයන්ටිස්ට්ස් ආ ඉන්නවා ප්‍රොෆෙසර්ස් ආ ඉන්නවා විශ්‍රාම ගියපු නැත්නම් ඉන්න කෙනෙක් උනක් කමන්නේ. ඒ එතුමගේ වගකීම තමයි ඉතාම සරල දෛනික දේවල් මහා පරිමාණ ෆන්ඩමෙන්ටල් රිසර්ච් නෙමෙයි ජීවත් වීම සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මක දැනුම කොහොමද දරුවන්ට දෙන්නේ කියලා. දැන් එංගලන්තේ අපිට අවුරුදු 400කට කලින් කාර්මිකට වෙච්ච රටක්. නමුත් ඔක්ස්ෆර්ඩ් එකෙත් ඉන්නවා කේම්බ්‍රිජ් එකෙත් ඉන්නවා ගරු සභාපතිතු ලෝක ගොඩක් රටවල ඉන්නවා කොමියුනිටි සයන්ස් ප්‍රොෆෙසර්ස් රිචඩ් ඩෝකින්ස් ගත්තොත් එහෙම කෙනෙක්. මොකද ඒ විද්‍යාත්මක අවබෝධය ආවට පස්සේ තමයි අපිට සමහර ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ළඟදී දැන් අපේ මහාචාර්ය රාජසෝමදේව මැතිතුමා ලංකාවේ කුවේණියකින් කුවේණිට පෙර අවුරුදු 2500ක ඉතිහාසයේ ඉතා දාස්කානක ඉතිහාසය ඉතා හොඳින් ගවේෂණය කළ එතුමා විද්‍යාත්මක පෙන්නුවා. මොකද අපි අඩු ගානේ මීට අවුරුදු 4000කට කලින් අපේ රටේ ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා අපේ රටේ යම්කිසි වැදගත් ගුණංගීම් තිබිලා තියෙනවා. ඒ වගේම අපි අපේ රට ඒ අවුරුදු 4000කට කලින් අපි සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා අදාළ නැහැ. අපි මිනිස්සු මේ රටේ ජීවත් වෙලා තියෙනවා. ඒක විද්‍යාත්මකයි. ඒතර හරිම වැදගත් එකක්. අපි රටක් වශයෙන් කොච්චර විශිෂ්ටද කියන එකත් අපි ජාතිවාදී වශයෙන් අපි හිතනවනම් ඒවා වෙනස් වෙනවා විද්‍යාත්මක දැනුමේ. අපි කළු මිනිහයි සුදු මිනිහයි මොනවාද කහ මිනිහයි වෙනස තේරුම් ගන්න අපිට විද්‍යාව ඕන නෝ ඩාවින් නිසා තමයි අපි තේරුම් ගත්තේ අපි ඔක්කොම එකක කියලා. රිචඩ් ඩෝකින්ස් කියනවා මිලියන 180ක් පිටිපස්සට ගියාම පරම්පරා මිලියන 180ක් ගියාම අපි කාගේ සිය මාළුවෙක් කියලා. මොකද අපේ ඥාන බැලුවම ඥාන පිටපත් ගත්තම මෙතන ඉන්න විද්‍යාඥයෝ දන්නවා අපි සහ සත්තුන්ගේ ඥාන පිටපත්වල ගරු සභාපතිතුමනි කියන්නේ DNA ගත්තම 95ක් 97ක් සමානයි. දැන් ඒවා අපි සාමාන්‍ය සරල ලෙස පදනමක් දැම්මම අපි මුස්ලිම් මිනිහා දිහා බලන්නේ නැහැ. අපිට අමුතු ලේ වර්ගයක් තියෙන කට්ටිය විදියට. අපි දෙමළ මිනිස්සු ලෙස බලන්නේ නැහැ. අපේ ලේ තමයි සුවිශිෂ්ටතම ලේ කියලා. මොකද අපි දැක්ක නිව්සීලන්ඩ් ඇටැක් එකෙන් පස්සේ ඒ ආගමැතිතුමිය කටයුතු කරපු විදිය ලෝක නගීමේ ලක් වෙලා තියෙනවා. ඒක කරන්න මනුෂ්‍යත්වයේ වගේම යම්කිසි වෙන විද්‍යාත්මක පදනමකුත් තිබුණොත් ලේසි ගරු සභාපතිතුමනි. ඒ නිසා මම ඔබතුමාට යෝජනා ටිකක් ඉක්මනට කරන්න මගේ කතාව වෙලා අවසන් වෙන නිසා මම ඔබතුමාට එකක් යෝජනා කරන්නේ කරුණාකරලා නීති මෙය වශයෙන් එකින් එක පටන් ගන්න එකපාර ලොකුම නීති හදන්න ඕනේ එකින් එක මෙන්න මේ මිත්‍යාව වාණිජ ව්‍යාපාරයක් වශයෙන් පවත්කරන යන්නේක සීමා කිරීමට කළ හැකි දේවල් කුමක්ද කියලා එක දෙක මම ඔබතුමාට යෝජනා කරන්න ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ඉස්සලා පටන් ගන්න කොමියුනිටි සයන්ස් කොමිෂන් එකක් පටන් ගන්න එතුමගේ වගකීම තමයි එතුමත් ලංකාවේ කොහේ හරි සාමාන්‍ය මිනිස්සු ආයතන ඉස්කෝල සාමාන්‍ය විද්‍යා ප්‍රචිත කරන්න හදනව නම් අන්න එකට උදව් කරන්නේ. තුන්වැනි එක තමයි මම ඔබතුමාට යෝජනා කරන්න කැමති විශ්වවිද්‍යාල මහාචාර්ය කඳවල අඩු ගානේ මොනවාද ඔය සයන්ස් ඩීන්ලා ටික හරි කඳවල කොමියුනිටි සයන්ස් මේ යුනිට් එකක් පටන් ගන්න ඕනේ. ඔබතුමාගේ අමාත්‍යංශය උදව් කරන ඔබතුමාට සල්ලි ගොඩක් තියෙනවා බිලියන් 5ක් තියෙනවා ඔබතුමා 5.14 බිලියන් you have right ඒ වුණාට බිලියන් 5ක් කියන්නේ ආ ඉතින් ඒ නිසා ඔබතුමාට කාර්ය ශූරභාවයක් තියෙන නිසා ඊළඟට මම ගරු සභාපතිතුමා ඔබතුමා ඉල්ලා සිටිනවා ගරු මෙතුමනි මේ විද්‍යාව දැන් හොඳ ගුරු විද්‍යා ගුරුවරු ඉන්නවා ඔවුන් ඉතා දක්ෂ දැන් ගණිතාගාරයේ හදපු ගුරුවරයා මට මතක විදියට මේ කොහෙද විලච්චිය පැත්තේ ගුරුවරයෙක් දැන් ඒක මම දැන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවත්කරගෙන යනවා ඒ වගේ ඉතා දක්ෂ විද්‍යා ගුරුවරු ඉන්නවා මම කියන්නේ ඔබතුමා ඔවුන්ගෙන් දක්ෂ පිරිසක් ගෙනල්ලා ඔවුන්ට පුහුණුවක් හරි ශිෂ්‍යත්වයක් හරි දීලා ප්‍රජා විද්‍යා ගුරුවරු බවට මේගොල්ලෝ පත් කරන්න. මොකද අපිට වෙන ක්‍රමයක් නැහැ කරු සභාපතිතුමනි මේ සාමාන්‍ය ජනතාවට ඉදිරියදා ජීවිතයේදී විද්‍යාත්මක දැනුම් පදනමක් මත තීන්දුව ගන්න උගන්නන්න. ඒවා මේ ටීවී වැඩසටහන් වලින්ම බෑ. අපේ කමියුනිටි එකේ ඉන්න ඕන අපිට අපේ හැම ගමකම දැන් සාත්‍රය අහ ගන්න තැනක් ගන්න කෙනෙක් ඉන්නවනේ.
ඔබතුමා තාම විනාඩි දෙකයි තියෙන්නේ.
ඕන මිත්‍යාවක් ගැන තොරතුරු ගන්න ගම්වල ඉන්නව දැන් හතක් අටක් ඒජන්තයෝ. හැබැයි විද්‍යාත්මක තොරතුරුක් අහගන්න කෙනෙක් ඉන්නවද නැහනේ. ඒ නිසා මම ඔබතුමාට කිව්වේ ඒක. ඒ වගේම ඔබතුමා දැක්කිනේදී ළඟදී එක දරුවෙක් මම හිතන්නේ කළුතර පැත්තේ තරුණයෙක් ඔහු හැදුවා ජංගම ග්‍රහලෝකාගාරය. දැන් දරුව ඔබතුමා බැලුවොත් එම ග්‍රහ මේ මේ ග්‍රහලෝකාගාරේ පිරෙන්න ඉන්නවා මොකද බලලා එතන එකයි අපිට තියෙන්නේ. සර් අඩු ගානේ ඔබතුමාගේ කාලෙදිවත් ඔබතුමා මධ්‍යම පළාත හරි කමන්න ඔබතුමාගේ උපන් දිස්ත්‍රික්ක හරි කමන්න නැත්නම් කඩුවල උනත් කමන්න. කඩුවල නම් ළඟ වැඩි කොළඹට මේ ග්‍රහලෝකාගාරයක් හදන්න. ඌව වගේ දුප්පත් පැත්තක හදන්න ග්‍රහලෝකාගාරයක්. අපේ නියෝජක කතානායකතුමාගේ පළාතේ. මොකද දුප්පත් නිසායි පළාත. ඊට පස්සේ ලෝක පුරාම කරු සභාපතිතුමනි මේ ජංගම ප්‍රදර්ශනාගාර තියෙනවා හදලා අමාත්‍යංශවල. ඉතින් ඒ නිසා දැන් ඉන්දියාව කොච්චර දුප්පත් වුණා හයිද්‍රාබාඩ් වලට ගියාම අපේ රටේ නැති ඉන්දියාවේ තියෙන විශේෂ දෙයක් තියෙන මොකද්ද? අපේ රටේ එක ඉංජිනේරින් මියුසියම් එකක් නැහැ. එක ඉංජිනේරින් මියුසියම් එකක් නැහැ. අඩු ගාන එක පොඩියට එක ඉංජිනේරින් මියුසියම් එකක් පටන් ගන්න. කොළඹ නෙමෙයි වෙන කොහේ හරි පටන් ගන්න. පේරාදෙණිය උනත් කමන්නේ නැහැ. දැන් ඊළඟට ඔබතුමාගේ අමාත්‍යංශයෙන් අර ජංගම පාසල් ප්‍රදර්ශනයකට ගෙනියන්න පුළුවන් විදිය. ජංගම ප්‍රදර්ශන විද්‍යා ප්‍රදර්ශනයක් හදන්න අර ලෝකේ නවතම සොයා ගැනීම පමණක් නෙමෙයි කරු සභාපතිතුමනි. දැන් මම හයිද්‍රාබාද් ඉංජිනේරින් මියුසියම් එකට ගියාම ඉස්සෙල්ලා මොකද උගන්වන්නේ? පුටුවක වාඩි වෙන්න කියලා කියනවා. පුටුවක වාඩි වෙලා අත් දෙක කකුල් දෙක උඩ තියාගෙන හොඳනවන්නේ නැතුව හරි කකුල් දෙක යට දාන්න නැතුව හරි පුළුවන් නම් නැගිටින්න කියලා. ඔබතුමා පස්සෙලාක නැගිටලා බලන්න. නැගිටින්න බෑ ගුරුත්වාකර්ෂණ උගන්වන්නේ එහෙම. පටන් ගන්නකොට එහෙම තියෙන්නේ. ඉතින් ඒ වගේ පුංචි පුංචි ලස්සන දේවල් තියෙනවා කරන්න. ඔබතුමාට මට වඩා මේක ගැන අවබෝධයක් ගන්නත් පුළුවන් දන්නවත් ඇති.
ඔබතුමාගේ කාලය අවසානයි කරමු.
විනාඩි දෙක තුනක් ඉවර කරන්න. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා හිටින අවසාන කරුණ වශයෙන් අපේ රටේ කරු සභාපතිතුමනි රජවරු සෙන්පත්තුලට අමතරව විද්‍යාඥයෝ ඉඳලා තියෙනවා. මේ රටේ මේ වැව්හදුවේ සාත්‍රකාරයෝද? මේ රටේ සීගිරිට උදේ වතුර ගෙනිච්ච රාහු කේතු බලලාද? මේ රටේ අර සීගිරිය ළඟක් තියෙනවා සමනල බබ ජලාශය ළඟක් තියෙනවා ෆර්නස් එකක්. හුලං පාවිච්චි කරලා මේ මොනවාද යකඩ උණු කර. ඒව හැදුවේ කේතු බලලාද? අපි දන්නේ නැහැ කරු සභාපතිතුමනි අපි සෙන්පත්තුරුන්ගේ නම් දන්නවා සංදේශ කවියන්ගේ නම් දන්නවා රජවරුන්ගේ නම් දන්නවා. අපි අපේ පැරණි විද්‍යාඥයන්ගේ එක නමක් දන්නේ නැහනේ. එක ගණිතඥයෙක්ගේ නමක්. එක වාරි විශේෂඥයෙක්ගේ නමක් මං කියන්නේ ඔය ඇති. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා දැන් අලුතෙන් පෙළ පොතක් ඇවිල්ලා තියෙන ඇත්තටම අපේ රටේ පුරා විද්‍යාත්මක ඉතිහාසයේ විද්‍යාත්මක එකතු කරන මම ඔබතුමාට යෝජනා කරනවා පෙළ පොතක් හදන්න ගරු ඇමතුමා අපේ රටේ විද්‍යාවේ උරුමය ගැන. මේ සාත්‍රකාරයෝයි මේ අපි සම්පූර්ණ මේ භූතියංග රටක් නෙමෙයි. අපේ උරුමයක් තියෙනවා අපිට පයිතගරස්ලා ගැලිලියෝලගේ වටිනකම වගේම අපිට සමහරට ඇති කළු බණ්ඩා කියලා ගණිතඥයෙක් ඉඳලා තියෙන්න පුළුවන් සමහරට. රාමනාදන් කියලා මේ ඉරිගේෂන් සයන්ටිස්ට් කෙනෙක් ඉඳලා තියෙන්න පුළුවන් අවුරුදු 4500කට කලින්. ඒ නිසා මම ඔබතුමාට ඒ කරුණට යෝජනා කරන මම අවසාන වශයෙන් සයන්ටිෆික් ප්‍රෙස් ඒජන්සි එකක් පිහිටවන්න. සයන්ටිෆික් ජර්නලිසම් එකක් හදන්න ඕන නැත්නම් මේ මිත්‍යා වපුරන මාධ්‍යත් එක්ක බෑ. මම අවසාන වශයෙන් ඔබතුමාට දෙන්න කැමති යුරෝපියන් යුනියන් එක හදලා තියෙනවා සයන්ස් ඇන්ඩ් සොසයිටි ඇක්ෂන් ප්ලෑන් එක. මම ඔබතුමාට මේක ලබා දෙනවා. මම ඔබතුමා ඉල්ලා සිටිනවා අපේ රටට සයන්ස් ඇන්ඩ් සොසයිටි ඇක්ෂන් ප්ලෑන් එක හදලා ඒක කුඩාවට හරි ක්‍රියාත්මක කරන්න පටන් ගන්න කියලා ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ලක්ෂ්මණ කිරියල්ල සභානායකතුමා ඔබතුමා විනාඩි 30ක් තියෙනවා සම්පූර්ණ කාලය ඔබතුමා ගන්නවා.
I'll be speaking only for 10 minutes. I keep my time so that at the end of the day I can answer.
Right. Okay. Thank you.
Answer some questions. ගරු නියුජ කතානායකතුමනි මාගේ අමාත්‍යාංශයේ යටතට පත්ව ඇති BPC සිලෝන් සෙරමික් කෝපරේෂන් සහ යන ආයතන දෙකත් ජනතාපති සංවර්ධන මණ්ඩලයේ ශ්‍රී ලංකා රාජ්‍යවේ සංස්ථාව ක්‍රියාකාරී ආයතන වශයෙන් පවතිනවා. ඌන උපයෝජිත වත්කම්හා ව්‍යාපාර පන්ති යටතේ රජයට අත්පත් කරගත් අලාභ ලැබූ හෝ වසා දැමුණු ලැබූ තිබූ ව්‍යාපාර 36 29ක් පමණ ආයෝජන මණ්ඩලයේ නීති යටතේ සුදුසු ව්‍යවසායකයන් තෝරා ඔහුට ව්‍යාපාර කටයුතු සඳහා පවරා දී තිබෙනවා. ඉතිරි වත්කම් 7 6ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී අවසන්. ඒ සමගම ඌන ක්‍රියාකාරී ආයතන හා ඌන උපයෝජිත වත්කම් පනත යටතේ පෞද්ගලික පවරා ගැනීමට ඇති ඉඩකඩ අවිනිශ්චිත හැඟීමක් ආයෝජකයන් තුළ ඇතිවීමට තිබෙන ඉඩකඩ නිසා එම පනත අහෝස කිරීමට පසුගිය අයවැයන්ගත් තීරණය අනුව පනත අහෝස කිරීමට කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා. ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කිරීමටත් සියලු කටයුතු සම්පූර්ණ කර ඇති බව සඳහන් කරනවා. ඒ සමගම ජනතා මතු සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය වෙළි සංස්ථාව යන ආයතන වෙළි කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ වැදගත් ආයතන දෙකක් බව කියව යුතුයි. ඉඩම් හෙක්ටයාර් 26,377ක් පමණ මේ සමාගම් දෙකේ පාලනය යටතේ පවතින සේවක පිරිස 7,223ක් පමණ වෙනවා. මේ ආයතන දිගු කලක් තිස්සේ අලාභ ලැබමින් දුර්වල කල්පනාකරණයක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබීම නිසා ගැටලු රැසක් මතුවී තිබෙනවා. කෙසේ වෙතත් 2015 අප වැවිලි අමාත්‍යාංශයට අතර පත්වන විට සේවක අර්ථසාද කරමුදල EPF සේවා නියුක්ත භාර අරමුදල EPF හා විශ්‍රාමික පාරිශුද්ධ දීපනා ග්‍රැටුවිටි ගේමට තිබූ හිඟ වශයෙන් බිලියන 1.93 පමණ පැවතුණු අතර මේ සඳහා කිසිදු වැඩපිළිවෙළක් යෙදීමට අපොහොසත් වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 යහපාලන ආණ්ඩුවට එනකොට EPF ETF ග්‍රැටුවිටි ජනතා මත සංවර්ධන මණ්ඩලයයි රාජ්‍යවයි සංස්ථාවේ 1.93 බිලියන් කම්කරුවන්ට ගෙවන්න තිබුණා. අවුරුදු 20ක් ගෙවලා නැහැ. For 20 years they have not paid. 2015 මම දිනසීය ආණ්ඩුවේ වැලි කර්මාන්ත ඇමතිවරයා හැටියට කටයුතු කෙරුවා. ඒ වෙලාවේ අපි කැබිනට් පත්‍රිකාවක් දාලා අපි 4-3ක් ගෙව්වා. 4-3ක්. තව මිලියන 4-500ක් ගෙවන්න තියෙනවා. අපි ඒක ඉදිරි මාස කීපය තුළ අපි ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ජීවිත කාලයක් වතුවල ශ්‍රමය වගුරන ලද අහිංසක කම්කරුවන් තම EPF ETF ග්‍රැටුවිටි මුදලද නොලබා නිර්හාරව මිය යන තත්ත්වයක් පැවතුනත් ඊට වගකී උත්තන්ගේ අවධානය යොමුව නොතිබුණු තත්ත්වයක් තුළ අපිට ඒ සඳහා වැඩිපිළිවෙළක් යොදා ගන්න ලැබුවා. 2015 වර්ෂයේ වැලි කර්මාන්ත විෂයභාර කටයුතු කළ කාලයේදී 2015 තුනයි බිස්තුම් වන දින මා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ඒ අනුව වරින් වර අපගේ අමාත්‍යාංශය විසින් භාණ්ඩාගාරයේ මිලියන 870ක ප්‍රමාණයක් ලබාගෙන ප්‍රතිලාභ කම්කරුවන්ට ලබා දී තියෙනවා. ඊට අමතරව වතුල රාස්තිය අවම කිරීමටත් පළදාව ඉහළ දැමීමටත් කළමනාකරණයට මඟ පෙන්වා ඒ උසේ යහපත් ප්‍රතිඵල උදාකර ගනිමින් සිටිදී තාවකාලික මෙම ආයතන දෙක වෙනත් අමාත්‍යාංශයකට යටත් කිරීම නිසා එම ක්‍රියාවලිය පිළිබඳ අඛණ්ඩව අවධානය යොමු කිරීමට අප අමාත්‍යාංශයට රැකි වුණා. අප යළිත් එම කටයුතු ආරම්භන බව කියව යුතුයි. විශේෂයෙන් වතුවල අතහැර දබා තිබෙන ඉඩම් ප්‍රමාණය වැවිලි සමාගම් සතු ඉඩම් ප්‍රමාණයෙන් තුරින් එකට ආසන්න බව හඳුනාගෙන තිබෙනවා. මේවායේ ආරම්භ කළ හැකි ආදාය උත්පාදන ව්‍යාප්ති හඳුනා ගැනීමද උපදෙස් දී කටයුතු කර තිබෙනවා. ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කරමින් වතු ලාභදායි කිරීමටද වැඩසටහනක් සකස් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම වතුකම්කරුවන් නිවාස අයිතිය ලබා දීම දෙමින් ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා එක පවුලකට පර්ජස් 7ක් බැගින් ලබා දීමේ තීරණය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබා ගැනීමට මට පුළුවන් වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම දිනසීය ආණ්ඩුවේ මම වැලි කර්මාන්ත ඇමතිවරයා හැටියට කටයුතු කරනකොට සෑම වතුකම්කරු පවුලකටම පර්ජස් 7ක් ලැබිය යුතුයි කියන කැබිනට් පත්‍රිකාව මට එදා ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. එම ක්‍රියාව නැගීමටද මට වාසනාව ලැබීම ගැන සතුටු වෙනවා. මේ යටතේ ඉඩම් හෙක්ටයාර් 418ක් වතුකම්කරු පවුල් සඳහා බෙදා වෙන් කර දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේ නිවාස තැනීමටත් වතු යටිතල පහසුකම් නැගා සිටුවීමටත් අමාත්‍යාංශය පීවර ගැනීමට අපගේ ස්තුතිය ඔවුන්ට හිමි වෙනවා. මේ විදිහට වතුකම්කරු ජනතාවගේ ජීවිතවලට බලපාන කරුණු ගණනාවකටම අප විසින් විසඳුම් ලබා දීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළ යුතුය. ඉදිරියේදී මෙම කටයුතු වඩාත් විධිමත් ඉටු කිරීමට අපේක්ෂා කරනවා. කන්ද උඩට උරුමයන් සංරක්ෂණය හා සංවර්ධනයේ මානවර සංවර්ධනය 1500 වර්ෂයේ පෘතුගීසීන් පැමිණීම සමග ඇරඹුණු බටහිර ජාතීන්ගේ ආක්‍රමණ අප රටට ඉමහත් බලපෑමක් ඇති කළ බව අප දන්නා කරුණක්. ලන්දේසීන් ඉංග්‍රීසීන් වශයෙන් මුහුදුබඩ පළාත් පාලනය කළ යටත්‍රිත්වවාදීන් කිසිවෙකුට කද්ද උඩරට රාජධානීය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි වූ බව අපි දන්නවා. මෙසේ වසර 300ක් වඩා දීර්ඝ කාලයක් යුරෝපීය ජාතීන් තුනක් දරුණු උත්සාහයන් ව්‍යර්ථ කරමින් උඩරට රාජධානීය විරෝධාර ජනතාව එම උරුමයන් රැකගත්තේ ගත්තත් පසුව 1815 ගිවිසුම මගින් උඩරටට ඇතුළු වූ ඉංග්‍රීසීන් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙන ගිය හිතුවක්කාර පාලනය ගැන උඩරටියන් අතර විශාල විරෝධයක් පැනඩගුණා. එම විරෝධය මැඩ පැවැත්වීම සඳහා 1818දීත් 1848දීත් විශාල සංහාරයක් දියත් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කළා. මේ අවස්ථාවලදී විනාශ කළ වෙහෙර විහාර වැවබුණු වගාවන් හා කෘෂිකාර්මික බිම් මරා දමනු ලැබූ පිරිස ඕනිසු ගම්බිම් යනාදී දේට සහන සලසා දීමට නිදහසින් පසු විවිධ උත්සාහයන් ගෙන තිබුණත් 2014දී උඩරට ගමේ පුනරුත්ථාපන අධිකාරිය අවසි කර දැමීමට පීවර කර තිබුණා. එම වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීමට අතිපූජනීය මහා නායකවරුන් දෙපළ ප්‍රමුඛව කරන ලද අනුශාසනා පරිදි මෙම වැඩ පිළිවෙල ආරම්භීමට රජයගත් පියවර අගය කළ යුතුයි. උඩරට ගැමි පුනරුත්ථාපන අධිකාරිය 2014 වැව්වා. 2014. නමුත් අතිපූජ්‍ය මහා නායකවරුන්ගේ ඉල්ලීමක් නිසා ඒ නැවත යහපාලන ආණ්ඩුව විසින් ස්ථාපිත කෙරුවා. ඒ අනුව 2015දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව අනුව 2017දී කන්ද උඩරට උරුමයන් සංරක්ෂණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය පිහිටුවන ලැබුවා. මෙවර අයවැයෙන් ඊට ආරම්භයක් වශයෙන් මිලියන 900ක් ලබා දීලා තියෙනවා. ඉදිරියේදී මහනුවර සංවර්ධන සඳහා ගරු මුදල් ලැබෙත්තුමා තා මිලියන 1500ක් දෙනවා කියලා අපිට පොරොන්දු වෙලා තියෙනවා. මේ යටතේ මහනුවර කේන්ද්‍ර කොටගත් කන්ද උඩරට රාජධානියට එල්ල වූ විශාල විනාශය නිසා හානියටත් අපගේ උරුමයන් සංරක්ෂණය සඳහාත් සංවර්ධනය සඳහාත් පියවර ගැනීමට නියමිතයි. කන්ද උඩරට උරුමයන් යන සංකල්පයේ සභාරුන්ට පැහැදිලි මදි බව පේන්න තියෙනවා. කන්ද උඩරට රාජධානිය කියන්නේ මහනුවර කේන්ද්‍ර කරගෙන ඇති පැවති අවසන් සිංහල රාජධානිය. ඒ මහනුවරට සීමා වූවක් නෙවෙයි. දැන් කන්ද උඩරට කියවම ඔක්කොම ඉතින් මේ මහනුවර අවට තිබ්බ ප්‍රදේශ විතරයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම පෘතුගීසීන් ඕලන්දක්කාරීන් ඉංග්‍රීසීන් පාලනය කෙරුවේ පුත්තලමේ ඉඳලා හම්බන්තොට හතක්ම 20ක් බිම් තීරුවක් පමණයි. පළල බිම් තීරුවක් පමණයි රටෙන් 70%ක් තිබුණේ මහනුවරතුමා යටතේ. අපි ගත්තොත් එහෙම නුවර කලාවිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, මොණරාගල, බැල්ලවාය, රත්තපුර, කුරුණෑගල, සබරගමු භූමියෙන් 4/3ක් තිබ්බේ මහනුවරතුමා යටතේ. අවුරුදු 300ක් පෘතුගීසීන් ඕලන්දක්කාරීන් සහ ඉංග්‍රීසීන් පාලනය කරුවේ පුත්තලම ඉඳලා හම්බන්තොට බිම් තීරුවක් කිලෝමීටර් 20ක් පමණ පළල. ඉතින් උඩරට කිව්වම විශාල ප්‍රදේශයක්. 1815 උඩරට ගිවිසුම බැලුවාම ඔය මං කියපු පළාත්වල ප්‍රධානීන අසංකල්ල තියෙනවා. හැබැයි යාපනයේ කොටසක් පමණක් පෘතුගීසීන්ට ඕලන්දක්කාරීන්ට තිබුණා. විශේෂයෙන්ම ලෝක මවිත කළ වාරි තාක්ෂණයක් ඇතුළු විවිධ දැනුම් සම්භාරයක් මේ උරුමයට අයිතිය. ඒ මහනුවරට ලඝු කළ හැකි උරුමයක් නොවන බව කිය යුතුය. ඒ නිසා අප හැමගේම යුතුකම මෙම යටපත් උරුමයන් මතු කර එමගින් වර්තමානයට ගලපා ගත හැකි පාඩම් උකා ගැනීම ඒ බහු ආගමික බහු වාර්ගික එකමුතුකින්ද සමන්විත වෙනවා. රජමහා විහාර ඇතුළු විහෙර විහාර පිරිවෙන් කලායතන පමණක් නොව මේ යටතේ පැරණි කෝවිල් මුස්ලිම් පල්ලි යනාදිය වැඩි දියුණු කිරීම කෙරෙහි පැරණි කර්මාන්ත විදේහදකම් සංරක්ෂණය කොට ආරක්ෂා කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු වෙනවා. මහනුවර සංවර්ධන කටයුත්ත සමග මේ මගින් විශාල සමාජ පිබිදීමක් ඇති කිරීමට අප කටයුතු කරන බව සඳහන් කිරීමට කැමැතියි. ඒ වගේම මහනුවර නගරය ගැන ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජයික ආධාර ඇතිව මහනුවර නගරය පුළුල් කරන්න නගර සභාව පුළුල් කළ කුණ්ඩසාලෙට දීර්ඝ කරන්න ජෛක ආධාර අපිට ලැබිලා තියෙනවා. දැන් මූලික සැලසුම් හදලා ඒ ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම මහනුවර නගරයේ තදබදය නැති කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නා. කන්නේ කොමුරේ ඉඳලා සුදුහුම්බලට උමන් මාර්ගයක් ඒක අනුමත වුණා. කොරියන් ආණ්ඩුවෙන් සල්ලි දෙන්නත් හෙට වුණත් කැමති. නමුත් සමහර අය අපේ ආණ්ඩුවේ අය බය කළා. මේ උමන් මාර්ගය හැදුවොත් මාලිගාව කඩාගෙන වැටේ. ඒ වගේ මහනුවර වැවේ වතුරේ කියලා පුහු තර්ක ඉදිරිපත් කළා. දැන් ඒක පොඩ්ඩක් නැවතිලා තියෙනවා. ඔබතුමා දන්නවනේ ලෝකේ හැම නගරයකම පොළොවේ යට තියෙනවා තව නගරයක්. ඉතින් කොරිය දකුණු කොරියාව කියන්නේ මේ වැඩවලට ඉතාම දක්ෂ රටක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි කාලය තුළ මේ හුඹස් බිය නැති වෙලා, මොකද බහනුන් නගර ගැන ඔබතුමත් හොඳට දන්නවා, මේ උමන් මාර්ගය ආරම්භ කිරීමට අපිට පුළුවන් කියලා. ඒ වගේම මම හිතන්නේ කන්ද උඩට ඉතිහාසයේ දිහා බලනකොට අවුරුදු 300ක් ජාතීන් තුනක් මහනුවර අල්ලගන්න හැදුවා. අවුරුදු 300ක් පත්‍රියන් ඩියස්. නමුත් එක ජාතියකටවත් අල්ලගන්න බැරුවා. අවසානයේදී මහනුවර පාලකයන්ගේ අසභ්‍ය නිසා රවට්ටලා ගත්තේ. පාලකයන්ගේ අසභ්‍ය නිසා ඒ නැතුව. නමුත් මේ අවුරුදු 300 ඉතාම වැදගත්. මට මතකයි මම ඉන්දියාවට ගියාම මම සංචාරක ඇමතිවරයා කාලේ 2000 මම මේ කතාව කිව්වහම අවුරුදු 300ක් යුරෝපීය ජාතීන් තුනකට මහනුවර අල්ල ගන්න බැරි වුණා කිව්වම ඒ අය පුදු වුණා. මොකද ඒ අය කිව්වා ඉන්දියාවේ වුණත් බ්‍රිතාන්‍ය පාලකයන් ආවහම එකම ප්‍රාන්තයයි බ්‍රිතාන්‍ය පාලකයන්ට විරුද්ධව යුද්ධ කෙරුවා. අනිත් ඔක්කොම කැමැත්තෙන් ගිවිසුවක් අස්සන් කළ දුන්නා. රාජස්ථාන් කියන ප්‍රාන්තය අවුරුදු 125යි යුද්ධ කෙරුවේ බ්‍රිතාන්‍ය පාලකයන් එක්ක. ඊට පස්සේ ඒගොල්ලොත් ගිවිසුවක් අස්සන් කළා. ඒක බාර දුන්නා. නමුත් අපේ මහනුවරවට කන්දුඩට බලත් අවුරුදු 300ක් යුරෝපීය ජාතීන් තුනක් 64 වතාවක් මහනුවර ආක්‍රමණය කෙරුවා මේ අවුරුදු 300 තුළ. මං හිතන්නේ අපේ යුතුකම ඒ පාරම්පරික ජනතාවගේ උරුමකාරීන්ට යම් කිසි සිතක් ලබා දීවට. මගේ වෙලාව මං ඉතරේ කතා කරන්නේ. අවසානයේදී මගේ වෙලාව ඉතුරු කරගන්නවා. ආන ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි.